දකින්නෝ. යම්කිසි සම්මතයක් තීරණයක් දෙනවා මේ මේ ආකාරයෙන් ජීවත් වෙනවා කිය. විද්‍යාඥහන්සේ පැනවූ ක්‍රම තියෙනවා. සාමනීර භික්ෂුන් වහන්සේලාට සාමනීර භික්ෂුවක් වශයෙන් කටයුතු පියවර කටයුතු කරන හැටි. උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් හැටියට ඒ කටයුතු කරන හැටි. ඒ ආදි වශයෙන් තිබෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවක ප්‍රතිඥා දීලා එසේ වෙණී දෙලන. ඒතර මේ සහතිකතෝ හෝ ඒකට විරුද්ධව දෙයක් කරනවා නම් ඒක වරදක්. ඒතර බොරු කිරීමක් වෙනවා. බොරු කීමයි බොරු කිරීමයි දෙකම. ඒතර ලෝක සම්මතයේ දකින්නේ යා මේ જાතියේ අරහත් ඇති මේ જાතිය අනුගමනය කරන මෙබඳු වන්නා වද්දරණ කෙනෙක් කිය. ඒතර එහෙම ඉඳගෙන ඒක කළොත් ඒක පාපයක් වෙනවා. පාපයක් වෙන්නේ ක්‍රියාවෙන් නෙමෙයි ඒ වැරදි මේ කියන්නේ ඒ කරපු කටයුත්ත වැරදි නිසා. ඒ කියන්නේ කිව්වේ එකක් කරන්න එකක් කියලා දින්දර බොරුවක් වෙනවා. බොරු කිරීමක් වෙනවා. හැබැයි මෙතෙන් බුදුරජාණන් වහන්සේ ඒක තියෙන දිනවල අනුතරනිකායි ශ්‍රමණ වර්ගීටයි සූත්‍රයක ආර්ථික කොටස ඇනි පිටුවේ තියෙනවා. විස්තරයක් ඒක විසුණු නැහැනවා කියන අලමසක් පහතා පොහේ කරන ඉලකෝටිය ශික්ෂාපද රංග ඒ මාර්ගයේ මට ගෙනියන්න අපහසු නිසා මට බෑ ඒ උපසම්පදා වෙන්න කියලා. ඊළඟ විතරනාදී ත්‍රි ශික්ෂාවක් වනේ වාදි සීල ශික්ෂා, අදි සිද්ද ශික්ෂා, අදි පඤ්ඤා ශික්ෂා කියලා. මෙන්න මේ ත්‍රි ශික්ෂාවෙන් ඉස්සරහට එද්ද බලන්න ඔබට පුළුවන් කියලා ගොනා එහෙම නම් පුළුවන් කිව්වා. ඒක ඉගෙන ගන්න දෙයක් නෑ. තමන් හිතලා කරන එක. වැරද්ද දැනගෙන, අකුසලයේ දැනගෙන, පව් දැනගෙන දුරු කරලා තමන තමාම මනසේ කටයුතු කරලා යන මාතක්. ඒක අර කියන ක්‍රම විතර වෙනස් හේතු. ඒ ටික කරන්න පුළුවන් නම් ඒකම තමයි. යලකෝටිය ශික්ෂා වදලන්නු අලමස පාරා පොහේ කිරීමේ සුද්ධ කරගන්නේ ඒ සියල්ලම කැටි කරලා ඒ ශික්ෂා තුල දුන්නේ කියලා වෙන්නලා තියෙනවා. එහෙම බැයි නම් ওই ශික්ෂා දුරු කුල යන. එහෙම කරන කෙනාට අර පනවා කියන එවක් කැඩීමක් වෙනවා. ඒකෙන් නැගී සිටීමක් වෙනවා. ඒකට හේතුව මේ ශික්ෂා තුලට මම එවක් පනවලා නැහැ කියලා දේශනා කරලා දෙනවා වැහැදිලි. එහෙනම් මේ ශික්ෂා තුල කවදාවත් වඳ නැහැ කියලා කියන්නේ. සෞරි කියනවා. වඳ නැහැ කියන්නේ ඕනම කාලයක වළංගු. එනා ගේතිම ක්‍රමයක් තියෙනවා. ඔකට බුදුගාන් වහන්සේ තුන්කල් දත් ඥාණයෙන් දේශනා කරන නිසා උන්වහන්සේ දකිනවා. එදා පෙන්නපු සුද්ධ පවිත්‍ර ඉහෙළම වක් ක්‍රමයක් තිබුණා නම්. ඔබ දිගටම ගෙනියන්න බැරි අවස්ථාවක් ඉදිරියට එනවා. හැබැයි නමුත් මාර්ගඵල ලබා ගැනීමට හේතු වාසනාවන්තයෝ තව ඉන්න බව දන්නවා. අර ක්‍රමයේම තිබුණා නම් ඒ ක්‍රමයේ මේ සංඝ සමාජයෙන් විනාශ වෙලා නම් එන්නේ. අර කියන ක්‍රමයෙන් එහාට මාර්ගය වඩා ගන්න බැහැ බුද්ධ ප්‍රඥාවත් කැඩෙනවා. ආනාවිතික ආවරණයට වැටුණොත් ඒක වැහිමක් වෙනවා ආවරණයක් වෙනවා අර හේතු ආසන අධ්‍යයන ඇයිට ඒක බාධකයක් වෙනවා අදි සීල ශික්ෂා අදි චිත්ත ශික්ෂා අදි පඤ්ඤා ශික්ෂා කියන මේ ත්‍රි ශික්ෂාවක් වෙනවා ඒකෙදි පෙන්නන්නේ යම් කිසි කටයුත්තක් කරනකොට රාගයට ද්වේෂයට මෝහයට හේතු වෙනවාද කියලා මනස සිහියෙන් ඉඳලා එහෙම හේතු වෙනවා නම් ඒ ක්‍රියාව වළක්වා ගන්නවා රාගක්ෂේත දේසක්ෂේත මොහක්ෂේත හේතුන මාර්ගය හොඳට මනසේ තේරුම් ගන්න මේ මඟ වඩනවා. හිත පාරිශුද්ධියට අවශ්‍ය කරන්නා වූ භාවනාවක් නිතරම ඕනෑකමින් අගය කිරීමෙන් ඒක මාර්ගය වඩනවා. විදර්ශනා මාර්ගය වඩනවා. මෙන්න මේ ටික කරනකොට අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි පඤ්ඤා ශික්ෂා කියන මේ ත්‍රි ශික්ෂා වැඩෙනවා. අර ඇවතර වැටීමක් වෙනවා, ඇවතෙන් නැගීමක් වෙනවා ධර්මතාවයේ. මොකද ඒකට ඇවැත් පනවන ඇති නිසා සුද්ධ වෙන්නේ නැහැ. මේව කටයුතු කරන කෙනාට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගවල සියල්ලම ලබන්න හේතු වාසනා තියෙනවා කියලා පෙන්නනවා. එහෙම වෙන්න හේතුව මේ ත්‍රි ශික්ෂාව නිදහස් කරලා තියෙන නිසා කියලා පැහැදිලිව පෙන්නලා තියෙනවා. එහෙනම් මේ වායි කාලෙක අර ඉදාති පිට සුද්ධ පවිත්‍ර විනය කර්ම කිරීම සිද්ධ වෙන්නේ නැති බව තුන්කල් දත් ඥානෙ නිසා බුදු පියාණන් වහන්සේ දකින්න ඕන. දැකීමේ මේ හැම දෙයක් තුනා වෙන්න පුළුවන්. කොයි ක්‍රමෙන් හරි ඒ නිසා අද වෙනකොට ඒතර දන්නවන්නේ අදත් දන්නවා ඒක ගේන්නේ උපසම්පදා දෙනකොටම අදි සීල සංඛ්‍යාත උපසම්පදා කියලා වචනෙන් කියනවා අදි සීල සංඛ්‍යාත උපසම්පදා කියන්නේ ඕකයි නමුත් ඒක විනය පිටකේ සටහන් වෙලා නැති නිසා ඒ ගැන විග්‍රහය දන්නේ නැහැ ඉතින් ඒ නිසාම සමහර වෙලාවට දුහිල් බවට පත් වෙන විදිහට කියන අර කළු කුලයක් ඉහිලාගෙන ගියොත් සෙරපු දෙකක් දාගෙන ගියොත් පොණ්ඩේ අඟල් දෙකට ඇදී වැවිලා තිබුණොත් මේ වගේ ආදීවන්නා ප්‍රශ්නවලදී ඇවැත් සහිතයි අපාගත වෙන්න වෙනවා කියලා මෙහි සැක ඇති කරගන්න පුළුවන්. නමුත් ඒ යථාර්ථයෙන් බුදු පියාණන් වහන්සේ නිදහස් කළා තියෙන ත්‍රිශික්ෂාවක් ඇති නිසා මේ ප්‍රශ්න නැතුව අපි දැනගෙන අපි යන්නේ ඒ තුලයි කියලා. ඔක්කොම අඩංගුයි. ඔය අනික් කැවැත් පනවලා තියෙන කෝටිය සංවරශීලීට බාධා පමුණවපු අයට. බාධාවට තහංජි පනවපු අය ඒ ඇවැත් කියලා කිව්වේ. මේ යම්කිසි බුද්ධලයක් නිවන අරමුණු කරගෙන නිවන් දැකීම පරමාර්ථය කරගෙන කටයුතු කරනවා නම් එයා කාටවත් හිංසා වෙන පීඩා වෙන දේවල් කරන්න කොහොමවත් කැමති නැහැ. එයාට ඒ ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඒ නිසා තමයි යා නිදහස් වෙන්නේ. අර අනුන්ට බාධා පමුණවන කරදර කරන පුද්ගලයෝ ඉන්න නිසා ඒගොල්ලන්ටයි තහංචි මාලාවල් පැනවුනේ. මේ කවදා හරි හරියට මාර්ගය ගෙනියන්න ඕන කෙනෙක් ඉන්නවනම් ඔය කියනවා මාර්ග අසුද්ධ බවට පත් වෙන කාලෙට ලේටි වෙන නිදහසට තමයි ත්‍රිශික්ෂාව පළවලා හිටන් නිදහස් කරලා තියෙන්නේ. ඉතින් ඒ ඇයිද හැවැද්ද සල්ලි පොහේ කරන්න කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. සමාවිසීම හිතාගෙන යථාර්ථියම තේරුම් අරගෙන රාගයට ද්වේෂයට මෝහයට හේතුන යම් පාප ධර්මයට හේතුන යම් කටයුත්තක් ඇත්නම් ඒකෙන් මිදින කටයුතු කරගන්නවා. එහෙම කරගන්න කෙනාට අර ඇවැත් වලට පණවා තියෙන ඇවැත් වලට වැටීමක් වෙනවා, ඒකෙන් නැගීමක් වෙනවා. නැගෙන්න හේතුව මොකද? බුදුරජාණන් වහන්සේ ඒ චිත්‍රා තුන නිදහස් කරලා තියෙන නිසා කියලා දේශනාවේ පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒක බුද්ධ දේශනාවට විරුද්ධ නැහැ. එතකොට දේශනාව කැඩුවා වෙන්නේ නැහැ. ඈ යන්න පුළුවන්. ඒක තමයි නිදහස් කරලා තියෙන්නේ. ඔව්. අනික එකතු වෙලා කරන්න ඕනේ පොය කිරීම. මේ தත්ත්වය එහෙම එකක් නැහැ. නේද? උපසම්පදා සම්මතියක් තියෙනවා. උපසම්පදා සම්මතිය කියන ත්‍රිශික්ෂා උපසම්පදා තමයි ත්‍රිශික්ෂාවට ඔක්කොම අදාන් කරලා දේශල කරලා තියෙන්නේ. ඒවත් දෙහිීමේ ප්‍රශ්නයක් ඒක නෑ. තමාම සුද්ධ කරගන්නවා තමාම දැනගෙන. යමක් වැරදි නම් ඒක කරන්නේ. යමක් පව් නම් ඒක කරන්නේ. අනුන්ට හතරයක් නම් බාධකයක් නම් සමගියට බාධා නම් ඒ වගේ දේවල් ඉනි වෙංගිලා සමගිය සමාදානයේ කටයුතු කරගෙන සමග වැඩි කරගන්න. ඒක තමයි පහසු ක්‍රම. නෑ නෑ. කුලානු කුලා ශික්ෂාපද කැඩෙන්නේ. කැඩෙන්නේ ඒකෙන් නැගෙන්නේ. පරාජිකාව ඒක රහු වෙන්නේ නැහැ. ඒක මහා ශික්ෂාපද වලට අලු වෙන එක. ඒකෙදි මෙන්න මෙහෙම දියගුත් පෙන්නනවා. සමහර පුද්ගලයෝ ඊටාම කුඩා වරදකට පවා අපාගත වෙනවා. සමහර කෙනෙක් ඒ වරදට මෙලෝ වශයෙන් විඳින තිබෙන යම්කිසි ආකාරයක විපාකයක් ඇත්නම් ඒක විඳිනවා පරලෝ කොහොමවත් නැහැ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්නනවා. ලුණු මිටක් අරගෙන පොඩි වාදිනයක වතුර වලට දියකොලොත් මොන රහ වෙනවද අහනවා. ඒක පැහැදිලිවම ලුණු රහ වෙනවා. ඒ ලුණු මිට ගංගාවකට දියකොලොත් මොන රහ වෙනවද කියලා අහනවා. ඒක ලුණු රහ කියන්නේ කොහොමවත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම දැනගන්න දෙයක් නැහැ. එකම සමාන පාපය කරන දෙන්නෙකුට දෙආකාර විපාක එනවා. එකෙනේ තමයි තමාගේ නිතරම කෙරෙන්නා වූ පුණ්‍ය ධර්මය උඩ කුසල කර්ම උඩ ඔහුට පුණ්‍ය ගංගා කුසල ගංගා නැගෙනවා. ඒකේ ප්‍රධාන පුද්ගලයා තමයි සෝතාපන්න පුද්ගලයා. සෝවාන් වූ තැන්පතන් ඔහුට නැගෙන්නේ පුණ්‍ය ගංගා කුසල ගංගා කියලා පැහැදිලිව දේශනා කරනවා. එහෙනම් ගංගාවට ලුණු පිටක් දිය කළා වගේ තමයි ඒ ආයතින් කෙරෙන අර පොඩි හැරද්දක් තියෙනොත් ඒකේ පාපයක් තියෙනොත් ඒක. මෙලෝ වශයෙන් ඵල දෙන යමක් මිසක් ඒකේ පරලෝකවල ඵල දෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එවන්දු වන්නා පුණ්‍යතාවයක් නැති, එවන්දු කුසලතාවයක් නැති, නිකං කාලි ගත කරන පුද්ගලෙක් නම් ඒ විසුව ඉතාව කුඩා වරදක් කරනත් අපහාගත වෙනවත් ඒක ඇති. වරද සමාන වුණාට ප්‍රතිඵල අසමානයි. හේතුව මොකද්ද? එකක් තමයි පුද්ගලයා නිවට හිට පිහිටවල නිතර ඒ සඳහා කරනා වූ කටයුතු උත්සාහය කරමින් කරන කෙනෙක් නම්, එහි වටිනාකම දැක්ක කෙනෙක් නම්, ඔහුට නැගෙන්නේ පුණ්‍ය ගංගා කුසල ගංගා. ඔහු වටින් කෙරෙන්නා වූ යම් අඩුපාඩුවක් වරදක් තිබුණා නම් ඒක පාපේ මෙලෝ ඵල දෙන හරියක් නිසා පරලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ කියලා පෙන්නන. අන්න ඒකෙන් ඒ පුද්ගලයා නිදහස් වෙනවා. ඒකනේ කැමැත්තක් නැතිකමනේ. ප්‍රාණඝාතයේ කැමැත්තක් නැහැ. එහෙනම් කැමැත්තක් නැති කෙනා හැමිලියෙම බලාපොරොත්තු වෙන ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්නේ. ප්‍රාණඝාතයෙන් අහක් වෙන බලනවා මිසක් ප්‍රාණඝාතයේ කොහෙන්වත් හුකුල් හොයන්නේ නැහැ. අවතරම රුකුලා බලාපොරොත්තු වෙන මේකෙන් වෙන් වෙලා කටයුතු කරන්නේ. හොරකමද මං පාදා ගන්න රුකුල් හැඳ බලන්නේ වරදක් නැති වෙන හොරකම කරන්නේ කොහොමද? එහෙම හැඳ නෙමෙයි හදන්නේ. හොරකම මහ නීචයි. ඒකෙන් කොහොමද අයින් වෙන්නේ? පොඩි අංශු මාත්‍ර හොරකමක් නැතුව ඉඳි නම් කොච්චර හොඳද? ඒ අදහසමයි නිතර ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් හොරකමට කැමැත්තක් නැහැ. කටයුතු තොහොටි කියන්නේ ඒකයි. ওই දස අකුසලයටම කැමැත්තක් නැහැ. හැමලේ බලාපොරොත්තු වෙන්නේ දස අකුසලෙන් අංශු මාත්‍රයට හරි සම්බන්ධ නෙවෙයි වෙන් වෙන්න තියෙනවා කොච්චර හොඳද. පෑදුණු වතුර වල බොර පොඩ්ඩක් එකතු වෙනකොට ඇති වෙනව කහට වාගේ තමයි. ඒ කෙනාගේ හිතට පිරිසිදුව කටයුතු කරන කෙනාගේ හිතට කොයි මොහොතක හරි පුංචි පාප මාත්‍රයක් ආව දැයින වෙනස. නිසා ඒකමහා කිලිටි වවටම දකින්න. නීච හැටියටම දකින්න. කවද්ද මේකෙන් අත්හැරෙන්නේ? මෙහෙම දෙයක් මතුවරණම් කරන්නේ ආයත සංවරයේ යාම ඇති කරගන්නවා. ඒක තමයි ඇවතර වැටීමක් වෙනවා ඇවතින් නැගීමක් වෙනවා කියලා. එහෙම අවසරයක් දීලා තියෙන නිසා තමයි ඒක වෙන්නේ. බුද්ධ ඥානාවක් තියෙනවා. කිරි ශික්ෂාවට අනුව යනකොට ඇවතර වැටීමත් ඇවතින් නැගීමත් નિરાයාසයෙන් සිද්ධ වෙනවා. ඒකට හේතුව ඒ ඇවත් ඒ ත්‍රි ශික්ෂා තුනට ඇවත් පැනවල නැහැ. නිදහස් කරලා තියෙන්නේ. ඒ වගේ යන්න පුළුවන් ගිහිල්ලා ඒ වගේ නිවන් අවබෝධ කරන්න පුළුවන් කියලා පැහැදිලිව දේශනා කරනවා. මේ ටික දකින්න ඕන. ඔව්. ඔය දැන් එතන සමහරලාට උන්වහන්සේ මේ අර ඉතලා හිටපු ආකාරයෙන් මේ කිව්ව ප්‍රතිපත්තිවල වතේ හිටියා මිසක් උන්වහන්සේ නිවන් දකින්න ඕනකමින් කටයුතු කරන බලාපොරොත්තුක් නොතිබුණා නම් මොකද වෙන්නේ? අපි දන්නේ ඒ ටික කියලා නැහැනේ. අර ඌරික දේශනාවේ තියෙනවා අර විදිහේ ඉතාම සුළු වරදක් පවා අපාගත වෙන්න හේතු වෙන වරදක් බවට පත් වෙන්නේ. අර කියන විදිහේ පුණ්‍ය කුසල නොවැඩන අයට. එහෙනම් වරදන කෙනෙකුට පුණ්‍ය ගංගා කුසල ගංගා තියෙනවා. ගංගාට ලුණු පිටක් දිය කළා වගේ සමානයි. ਉਹ වටින් කෙරෙන්නා වූ සුළු වරද කියලා. වෙන්නා තියෙන්නේ ඒකයි. ඔව්. අනේයි. ඔව්. ඒ කියන්නේ බුද්ධ ප්‍රතිඥාව දීලා තිබිලා එතන ඉඳලා ඒ කටයුතු කරන කෙනෙක් හැටියට පෙනී ඉඳලා ඒක කඩපු එක. අන්න ඒකයි. ඔව්. ඔව්. ඒ ක්‍රම දෙකම තමයි තියෙනවා. දැන් ඈ ඕකකින් අපිට ওই දෙකෙන්ම වෙන්න පුළුවන්. මොකද මේ විනය නීති අද ඉන හැටියට ඒවේ අද දීලා තියෙන අර්ථයනේ අපි ওই කිව්වේ. ඒ නමුත් ඒක අපි නිගමනය කරන්නේ නැහැ. නමුත් ඔහොම ක්‍රමයකට තියෙනවා. අන්න ඒකයි. දැන් හෙවන්ට හිටපු ගහේ අතු කරන් දෙපා කියන එක අපි කතාවක් කියන්නේ. ගහක් ළඟ හෙවන්ට ඉල්ලලා අතක් කරලා දාලා යන දෙපා කියුව එක නෙමෙයි. ඒකේ තියෙන ව්‍යංගාර්ථය. Tamanta උදව් කරව උපකාර කරපු කෙනාට හිංගියා හිංසාවක් කරන්න එපා. උගුර කරදරයක් වෙන පාඩුවක් වෙන දේවල් කරන්න එපා කියන එකයි. ඒක වෙන විදිහකින් කියනවා. හෙවන්ට හිටපු ගහේ අතු කරන් දෙපා කියලා. ඉතින් අන්න එහෙම අර්ථයකට ඔකේ ගන්න පුළුවන්. දහයි කොලයක් හැදුවා කිව්වහම යම් කිසි කෙනෙකුට කියන්න පුළුවන් ওই ධර්මයේ ওইටි ඕනේ නැහැ. ඕක වැලක් නැති හරියක්. අයි කොලොත් එහෙම. දහය කොල කැඩුවා වගේ. දැන් යම් කෙනෙක් කියන අභිධර්මයේ වැලක් නැහැ. ගහේ අත්තක් කැඩුවා වගේ. මහා අත්තක් කැඩුවා වගේ. සෙල්ලමක් නෙමෙයි ලොකු පාපයක් නේ. ඉන් ගස්වල අතු කලන් දීපා පව් කියලා හැම කිව්වොත් එහෙම. ඒක ව්‍යංගාර්ථයක්. ඒ කිව්වේ ඒ අර්ථේ නෙමෙයි. අන්න එහෙම දෙයක් ඔතන තියෙනවා. මේ වගේ මේ දහම් අර්ථ බොහෝ කොට වැහිච්චක් තියෙනවා. ඒක අපිට නිගමනය කරන්න බැහැ. ওই දෙපැත්තෙම අපි දකින්න ඕන ක්‍රම දෙකක්. දහය කොල කඩනවා සමානව යම් කිසි හේවන්ට හිට ගහේ කොල කඩනවා වගේ. යම් කිසි මාර්ගය කාර්ය මාර්ගය සේවනය කරන පුද්ගලයාට සහනයක් ලැබෙනවා නම් ඒකෙන් එහෙම ලැබෙන්නේ නැහැ කියලා යම් ප්‍රතිඥාවක් යම් කිසි කෙනෙක් ප්‍රකාශ කරනවා නම් ඒ ධර්මයේ විරුද්ධ දෙයක් කළා. ඒක මහා භයානකයි. ඒක ලොකු පාපයක් වෙයි. අපි නොදන්න දෙයක් කරන්න ගිහිල්ලා. ඒතර ඒකත් විදවල දින ලොකු පාපයක් වශයෙන්. ඉතින් එතකොට දැන් විතරක් තියෙනවා. දැන් අපි ගංගේ යනවා ඔරුව යනවා කියන්නේ සංසාර ගමන මේ යන පැදගෙන යන ගමනට උපමා වෙන්නත් පුළුවන්. එහෙම දේවල් තියෙනවා. අර එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේට අර කියන මොකද වැරක් නැති කතා කියන ඒවැදී බුදුරජාණන් වහන්සේ ඒව අනුමත කරන්නේ නැහැ. නැවතර විසුණු වහන්සේ ළඟටලා වහිනවා. අද නම් මහ පුදුම වැස්සක් නේ වහින්නේ. මේ හැමතැනම වහිනවා. මේ වැස්ස ඕවා මේ කතා වුණා. ඔකේ වැරක් නැති කතාවක්. බුදුරන් වහන්සේ දේශනා කරන ඔව් මේ වැස හතර දියවෙන්ට වහිනවා මේ නිර්වත නාගත්තාම තමයි සුද්ධ වෙන්නේ කියලා වෙන ගංගාර්ථයක් වෙන්නේ. ඒ වගේ විසුණු හතරට ඔබ තෝරා ගන්න බැහැ. අර විසුණු හතර අපිට කරන්නේ මිසුරු ගලවා දාන ඉතින් එළියට බහලා තියුණ වැස නිර්වත නිකන් ඒ වගේ හේතේ මිහිටියා කියන්නේ සුද්ධ වෙන්නේ. මේ ඔහොම කතාවක් තියෙනවා වැසිසලු අනුදැන වදාරන්න හේතු වෙච්ච කාරණයකට නිදාන කතාවක් අතින් ඔබ වෙන්නලා තියෙන ධර්ම. දැන් ඔතන නමුත් ඒ ධර්මයේ වෙන පොතේවත් නැහැ. ඕකෙන් අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයේ යථාර්ථය. නමුත් ඒක බලනකොට මට තේරුණා මෙතන කිව්වේ මේ වැස්සක් මේ හතර දිවෙන්නේ මහ වැස්සක් වහිනවා. ඒකට නිර්වත්ත වැස්සත් විසුද්ධ වෙනවා කියන ඒ කතාව නෙමෙයි. ඒක වෙන්න බැරි දෙයක්. හතර දිවෙන්නේ ඇත්ත වශයෙන්ම මහ වැස්සක් වැස්සනා. හැමතැනම මහ වැහි වැස්සනා.
හෙළුවෙන් නෑවට සිද්ධ වෙනවද? එහෙම එකක් නෙවෙයි එතන කිව්වේ කියන එක මනසේ නුවණක් නුවණින් බලනකොට පැහැදිලි. එහෙනම් සතර දිවයින්ද වහින මහවැස්ස තමයි සදහා මමවැස්ස. නිර්වත්තනා ගන්නවා කියලා කිව්වේ. සදහා මමවැස්සට තෙවෙන්නේ නැහැ. කලකිලි ටොලි වැහිලා හිටියෝ. පව් වලින් වැරදි වලින් වැහිලා කටයුතු කළොත් එයාට අන්නේ වැස්ම අරගන්න එක තමයි නිර්වත් වීම කියන්නේ. නිර්වත්ත නා ගන්නවා කියේ දහ මේ ශාසනයේ නෑම නම් දහම් මේ දහම් ඇසීමයි. ඒක පැහැදිලිව දේශනා කරපු දැනුත් තියෙනවා. මේ ශාසනයේ නෑම කියන්නේ ඒක කිය. දැන් නිර්වත්ත නා ගන්න කියලා කිව්වේ විවෘත මනසකින් කටයුතු කරමින් කඩකිලීටි නැතුව විද්‍යාමානව පැහැදිලිව පේනින්න මානසිකත්වයෙන් දහම් අහලා දහම් ජලාසින් නා ගන්න. එතකොට සුද්ධ වෙනවා. ඒකයි ඒකේ නියමාර්ථය. නමුත් එතන ව්‍යංගාර්ථයක් තියෙන බවවත් ත්‍රිපිටකේ සඳහන් කරලා නැහැ. ඒවා තිබුණේ අටුවා වල. ඒ හෙලාතුව හද නැහැ. ඉතින් ඒවා විග්‍රහ කරගන්න විදිහක්. ඉතින් අන්න එහෙම තැන් තියෙනවා. එතකොට අපි ඒ වගේ තැන් නිසා ඕක පරස්පර තැන් විවිධාකාරයෙන් දකින්න පුළුවන්. අන්න හරි කෙටියෙන් තියෙනවා. විග්‍රහ සූත්‍ර වල නෙවෙයි තියෙන්නේ. විස්තර විග්‍රහ කරගුවා තිබුණේ අටුවා වල. ඒ හෙලාතුව විනාශ කළාට පස්සේ ඕක තේරුම් ගන්න විදිහක් නැතුව ගියා. ඒකත් දක්ුණේ. ඉන් ගහක කොලයක් කැඩීම කියන එකේ අර්ථ දෙකක් ඔය විදිහට ව්‍යංගාර්ථයක් එකක් තියෙනවා. අනික තමයි මේ තමන්ට යහපත පිණිස කටයුතු කරලා දුන්න තමන්ට ආචාර්යවරයා වගේ ගුරුවරයා වගේ හිටපු කෙනාට අවැඩක් කළා නම් පාඩුවක් කළා නම් ඒකත් ගහක කොලයක් කැඩීමක් හා සමානයි. ඒ මායි ව්‍යංගාර්ථය එහෙමත් තියෙනවා. ස්වභාවික ගහක කොලයක් කැඩීමක්. අර විනය පිටකේ අර 227 ශික්ෂා කියන විනය පිටකේ ඒ අනුව බලුවොත් ඒකෙත් තියෙනවා අවතක් කියලා. එතකොට එයා ඒ ජාතිය කෙනෙක් හැටියට වෙණී සිටලා මං අඩවසක් පාසා පොහේ කරන කුඩා වූ ඇවතක්වත් කරන්න නැති කෙනෙක් කියලා කිව්වොත් එහෙම මිනිස්සු විශේෂයෙන් එයාට ගරු කරනවා. එතකොට එහෙම යම් කිසි විදිහකින් ඒක කඩාගෙන නමුත් අර විදිහ ප්‍රතිඥාව දුන්නොත් ඒක වැරැද්දා. ඒක බොරුවක්. නේද? නොගැලපෙන කියමනක් වෙයි. එතකොට සුළු හරි වරදක් තියෙනවා නම් ඒක සුළු වරදක් නෙමෙයි එහෙම කළොත්. නැති වුණ හැඟවීමකුත් වෙනවා. අන්න ඒකයි. දැන් අටසිල් සමාදන් වෙලා නැති කෙනෙක් මමත් අද ඉන්නේ අටසිල් සමාදන් වෙලා මට සලකවලා කිව්වොත් එහෙම වැඩේ පුංචියට පෙවුනට මහ බරපතල. එතන නැතුව එයා ඒ සත්‍යයෙන් යම් ගරු සැලකිල්ලක් ලැබුවා නම් ඒක භයානකයි. ඉතින් අවංකව විරුද්ධ වෙන්න ඕන. මං අහවල් වෙන මෙන්න මේ කටයුත්තයි මෙහෙමයි කරන්නේ. එතන මිනිස්සු දන්නා මෙයා මේ ආකාරයේ කටයුත්ත කරන කෙනෙක්. එතන ඒකේ තියෙන මාධ්‍යයක් තියෙනවා නම් නිවුක්ති මාර්ගයක් ඒකත් ධර්මයේ දේශනා කරලා තියෙනවා ඒක දැනගත්තා. අප්‍රසාදයක් ඇති වෙන්නේ නැහැ. ඒකත් ඒ ක්‍රමයක්. ඒ ක්‍රමයේ තුලින් කියන්න පුළුවන්. අන්න ඒ හා සමාන ක්‍රමයක් තියෙනවා. දැන් අග්ගිකන්ධෝපම සූත්‍රයේ දේශනා කිරීම නිසා වික්ෂුන් වහන්සේලා විශාල වශයෙන් සිවුරු හැරලා යන්න පටන් ගත්තා. මේක මහා භයානකයි. වරද්දා ගත්තාම අපාගත වෙනවට වැඩිය හොඳයි. ගිහිවතේ ඉඳගෙන පින්දහම් කරගෙන කටයුතු කරගෙන මේ මාර්ගය වදා ගන්න එක අපි ඒකට යනවා කියලා විශාල වශයෙන් ගියා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක ගඟට බහින්න තවත් හොටු පොළවල් තියෙනවා. එකක් නෙවෙයි. තවත් ක්‍රම තියෙනවා. කියා එකින් එකට වෙන්නා මෙත් භාවනා වැඩිීමේ පටන්ගෙන අසුරු සැනක් ගහන මොහොතක් නැත්නම් හුස්මක් උඩටගෙන පහතරට තරම් මොහොතක් මෙන්න මේ භාවනා වඩන කෙනෙක් ඇත්. ඒ වඩන කෙනා මේ දානීයට හිමිකාරී. ඔහුට මේ දානී ගත්තට වරදක් නැහැ කියලා. හිමිපසේ ගත්තට වරදක් නැහැ. එතන ඒ දිහමකුත් දේශනා කළා. ඉතින් අපි එකක් අරගෙන අයින් කරන්නත් බෑ. එතන මට අනික් ඔක්කොම කරන්න බැරි වුණාට මම මෙන්න මේ ආකාරයෙන් මේ මෙත්හිත වඩන මේ භාවනාව කරගෙන යන්නේ. ඒකට අවශ්‍ය කරන්න ආව කටයුතු මම කරනවා. එතන පව් මම කරන්නේ නැහැ. ඒක ලෝකවාද්‍ය. කොහොමවත් කරන්න බෑ. අයිතියක් නැහැ. ලෝකවාද්‍ය වශයෙන් දස කුසල මම කරන්නේ නැහැ. ඒකේ වෙන්ගිලා කටයුතු කරන්නේ. එහෙම කරන කෙනෙක් ඉන්නවා නම්, එයා ප්‍රහිද්ධිය එක කිව්වා නම්, එයා කෙරෙහි පැහැදෙන්නේ ඒක දැනගෙන. එහෙනම් වරදකට පැහැදුනේ නැහැ. යථාර්ථයෙන් නිවන දැකලම පැහැදෙන කෙනක් පැහැදුනා. එයත් ඇත්තම කිව්වා. එයාට ප්‍රශ්නෙකුත් නැහැ. එයත් මිදෙන. මෙහෙම ක්‍රම තියෙනවා. දැන් නිවන් දැකීමට එකම ක්‍රමේ නෙමෙයි. එක ක්‍රමේ වුණාට පිළිපැදීමේදී විවිධාකාර වත් පිළිවෙත් තියෙනවා. ගිහි වතේ ඉඳගෙන නිවන් දකින්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය වලට. පැවිදි වතේ ඉඳගෙනත් පුළුවන්. සාමණේර වතේ ඉඳගෙනත් පුළුවන්. ඒක බැරි කමක් නැහැ. උපාසක උපාසිකාව වශයෙන් පුළුවන්. හැබැයි තමන් අයිති යම් තැනක් ඉන්නවා නම් ඊට එහා තැනක් පෙන්වන්න බැහැ සම්මතයෙන්. මම ඊට වඩා එහා තියෙන ලෝක සම්මතියේ භික්ෂුවර තියෙන තැන නෙමෙයි උපාසකයර තියෙන. ඒ තැනේ වෙනසක් තියෙනවා මට. ලෝකයා පිළිගන්නේ එහෙමමයි. ඉතින් වහන්සේට කළ ගරු සත්කාරය උපාසකිනුට කරන්න කැමති නැහැ. එතකොට යම් කිසි කෙනෙක් උපාසක කෙනෙක්ගේ මට්ටමේ නැතුව භික්ෂු වහන්සේගේ වේශය දරාගෙන අර උපස්ථාන ලැබනවා නම් ඒක මහා භයානක අපරාධයක්. නොගැලපීම. අන්න ඒකයි එතන කියන්නේ. මේවයි තියෙන්නේ. එතන වෙනසක් නැහැ. ලෝක සම්මතයේ තුල තිබෙන සම්මත කැඩීමෙන් හෝ සම්මත සම්පන්නයෙන් ඇති වෙනව වෙනස. මොකද ලෝකයා බින්දහම් කරගන්නේ ලෝක සම්මතයේ තුලම යමක් දැකලා. ලෝක සම්මතයේ තුල තිබෙන හොඳ නරක දෙකක්. මේ තිබෙන හොඳ නරක දෙක තුල ලෝකයේ හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා. ඒ වගේම ලෝක සම්මතයේ ಗುಣ තියෙන පැත්තක් තියෙනවා ඒක අනිත් පැත්තක් තියෙනවා. ඔය කාරණා දෙකක්. ඔය කාරණා දෙකේදී ඒ පුද්ගලයා තුල තිබෙනා වූ වැඩෙන තරහ ಗುಣ තියෙනවා ලෞකික හොඳ ಗುಣ. ඒ ಗುಣ මට්ටම් වලින් පුද්ගලයාගේ වෙනසක් ඇති වෙනවා. දාවිතම්ක මෙහෙම දෙයක් සෝවාන් වෙලා හෝ ඉන්න ගිහියෝ පරමාර්ථ සංඝ නම ගිහියෝ කට්ටියට පුළුවන් සායක දානේ වර ගන්න සෝවාන් වෙච්ච සකෘදාගාමී වෙච්ච අනාගාමී වෙච්ච කමක් නෑ ගිහි පිරිසකට එකතු වෙලා ඒ ගිහි පිරිසට පුළුවන් සායක දානයක් ගන්න ඒකයි තියනේ ඒ සම්මතයක් තියෙනවා ඒක බුද්ධ සම්මතයක් බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු සම්මත තියෙන මෙන්න මේ පිරිස මේ පිළිබඳ විශේෂ පුද්ගල පිරිස ඈ
අනාගාමී පුද්ගලයෙකුට කරන සත්කාරයේ සාමාන්‍ය සත්ත්වයින සාමාන්‍ය කෙනෙකුට කරන සත්කාරයේ
තියෙන වෙනසක් දැන් සංඝයා උරිසා කරන්නා වූ යම් පූජාවක් නැත්නම් ඒක අප්‍රමාණයි අනන්තයි ඒකේ ගුණය කියලා පෙන්වනවා සංඝයා උරිසා කරන පූජාව අයි සංඝයා විසා පූජා කරනවා කියනකොට පුද්ගලික පූජාවක් නෙමෙයි සංඝයා විසා සංඝ ගුණය දැක කරන්නේ. ඒක සංඝයා විසා කරන සායක පූජාවක් වෙනවා. දැන් සෝවාන් විච්ච හෝ මාර්ගඵලලාභී අනාගාමී විච්ච ගිහි කෙනෙකුට යම් කිසි කෙනෙක් පූජාවක් කරනවා. ඒ සම්මතය තුල ඒකීය පුද්ගල වෙනවා. පුද්ගල පූජා වෙන්නේ ඉතින්. දැන් භික්ෂුන් වහන්සේ නාල පුද්ගල පූජා දෙනවා කිව්වද? මේ පුද්ගලිකත්වයෙන් දෙනවා නම් මේ අපේ මාමා හින්දා දෙනවා අපේ මේ මේ විදියට මේ අපේ අයියා හින්දා දෙනවා අපේ තාත්තා හින්දා දෙනවා ඒ જાතිය ගත්තොත් ඒක පුද්ගල පූජාවක් වෙන්න පුළුවන් සංඝයා උදෙසා දෙනවා කිව්වොත් ඔහු දුන්නේ සංඝයා උදෙසා ඒක සාංගික පූජාවක් වෙනවා කෙසේවා සංඝයා උදෙසා දෙන පූජාව පුද්ගලිකව දෙන පූජාව හා සම කරන්නේ නැහැ කියලා දේශනා කරා එතනයි තියෙන වෙනස සංගයා උදෙසා දෙන පූජාවක් ඇත්නම් ඒක සම්මත සංගත්වයක් කියනවා. අර පරමාර්ථ වශයෙන් සංගත්වය කියන එක නෙමෙයි ඔය කියන්නේ. ඒක බුද්ධ ප්‍රඥාප්තිය. බුද්ධ පැනවීම. මේ සම්මත සංගත්වය තුල තියෙන පුද්ගලයාගේ චරිත ලක්ෂණය තුල විශේෂයක් තියෙනවා. ඒ පුද්ගලයා ගත කරන ගති ලක්ෂණය තුල අන්‍යයන් ගන්න ගිහියට වඩා විශේෂයක් තියෙනවා. දැන් සෝවාන් වෙච්ච ගිහි කෙනෙක්, සකෘදාගාමී වෙච්ච ගිහි කෙනෙක් අවුතමියන් වශයෙන් ජීවත් වෙන්න පුළුවන් දරුවන් හදාගෙන ඉඩ කලම් වවාගෙන ගෙවල් දොරවල් හදාගෙන රැකී රස්සාගෙන ජීවත් වෙනවා. හැබැයි ප්‍රතිඵල පුද්ගලිකව බැලුවොත් එයා කවදාවත් සතර භාගත වෙන කෙනෙකුත් නෙමෙයි. ඒකාන්තයෙන් නිවනට හේතුකාරක වෙච්ච වැඩි කල්යන් ඉස්සලා කවදා හරි අරිහත්යෙන් කෙලවර ගන්න හේතු වාසනා තියෙන කෙනෙක් ඒකාන්තයි. ඒක කිසි වෙනසකුත් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් පැවිදිලා ඉන්නා මාර්ගඵල ලැබලා නැහැ. එයා සෝවාන් ඵලයට පත් වෙලා නැති කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි සෝවාන් පුද්ගලයාගේ චරිත ලක්ෂණ මේ අර සංඝයාගේ චරිත ලක්ෂණ කොහොමදයි තියෙන්නේ? එයා නිදහස් අහසක් වන් දිය වූ සග්ගෙඩියකන් සුද්ධ පවිත්‍ර වන්නා වූ බ්‍රහ්මචර්යාව යමක් ඇත්නම් ඒ මාර්ගයට වැහලා ඉන්නවා ඉහළම තත්ත්වේ. දැන් මෙතේදී සම්මත වශයෙන් බැලුවොත් එහෙම ගුණාතීන් බැලුවොත් විද්‍යාමාන ගුණාතීන් බැලුවොත් රහතන් වහන්සේගේ චර්යා කලාපයේද සමාන චර්යා කලාපයක් අර පුතාජන බිස්සුන් වහන්සේගෙන් ඉන්නවා. වතෙන් බැලුවහම එයා කරන කියන දේ තුලින් එයා යන්නේ බඳු වැරදි නැතු. ඒතර අනික් කෙනා යන්නේ. එයා එක්තරා මට අවබෝධය තියෙනවා. අවබෝධය යම් කිසි ඉදිරි අනාගතයේදී අර සත්‍යය ඉක්ම යන මට්ටමක ඉන්නවා. නමුත් එයා ක්‍රියාකලාපයෙන් කතාවේ. එයා එතන තව නැහැ. දැතර වෙනස බලන්න ඕන. අන්න ඒකයි කියන්නේ. දැන් සාසනය තුල සාසන බ්‍රහ්මචර්යාවක් තියෙනවා. සාසන බ්‍රහ්මචර්යාව තුල ස්ත්‍රී පුරුෂ වැනි සම්බන්ධයක් නැති එහෙම මෛත්‍ර කාම මෛත්‍ර සම්බන්ධයක් නැති ඒවෙන් අහක් වෙලා ඉන්න. ඒතර යම් කී රහතන් වහන්සේගේ චර්යා රටාවක් ඇද්දී ඒ චර්යා රටාව අනුගමනය කරන එවන් දු ගති ලක්ෂණයක් සම්මත කරගෙන මෙතන ඉන්නවා. ඒ චරිත ලක්ෂණය. එහෙනම් ඒ චරිත ලක්ෂණයයි. එහෙම ඇතුව අර කාම භෝගීව ජීවත් වෙලා ඒ කටයුතු කරගෙන ඉන්න. එතකොට ඒ වගේම ප්‍රඥාව තුළින් එයා සෝවාන් ඵලයේ ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. පුද්ගලිකව බැලුවොත් එයා කවදා හරි පරමාර්ථයේ මර සත්‍ය ඉක්මවන්න අරිහත් වේර වත් දවසක. චරිත ලක්ෂණය තුළින් බැලුවොත් එහෙම. එයා ඉන්නේ ඊට මෙහා පල්ලෙහා රාග දේශ මට්ටමක තව ඉන්නවා. රාග සාගතව, දේශ රාගතව කතා කරන ක්‍රියා කරන තැනක ඉන්නේ. ඒ මට්ටම එක. අර මට්ටම තව එකක්. ඒ අන්තිම සමාන කරලා පෙන්වුවේ අවසාන මොහොතක අරිහත් ඵලයට විතරයි. අරිහත් ඵලයේදී කවදාවත් අර මේ සම්මතියේ ඉන්න භික්ෂුන් වහන්සේ යම්කිසි ගත කරන යම්කිසි ගුණයක් තියෙනවා නම් ඒ හා සමාන ගුණයමයි ගිහිව හිටියත් අරිහත් වෙන වතුන් සම්පත. ඒක තමයි කියන්නේ සිය වසරක් පෙර නමක් වශයෙන් හිටපු භික්ෂුන්ගේ ස්වභාවයත් අර මරණාසන්න මොහොතේදී අරිහත් වෙතපත් සිට උපාසකයාගේ ස්වභාවයත් මේ දෙන්නගේ වෙනසක් නැහැ කිව්වේ ඒක. අමුදරුවන් පෝෂණය කරමින් කාසාව කන්ට කියන දෙන්න. දැන් කාසාව කන්ට කියන වර්තමට එන සංගයා සිහි කළ දන් දීමක් තියෙනවා. එතෙන් දිතර බුදුරජාණන් වහන්සේ පනවපු සම්මතිය අවසානයේ ඉවර වුණේ නේද? සිවුරක් සහිත යම්කිසි පැනවීමක් පැනෙව්වා නම් ඒ පැනවීමේ අවසාන මාත්‍රිය තවම තියෙනවා. ඒ අවසාන මාත්‍රියෙන් උන සංගයා විසහා කරන පූජාව කියන්නේ. ඒ පුද්ගල පූජාවටයි අපිට පේන්නේ කාසාව කන්ටකය. සංගයා උදෙසා කරන පූජාව කියන එක පෙන්වන්නේ සංගයා සංඝ සම්මතිය තියෙන්න ඕන. සංඝ සම්මතියට ඒ පූජාව දුන්නේ. දැන් සංඝ සම්මතිය ඉවර වෙන්නේ ලිංග අන්තර්ධානය වෙන්නේ අර කහනූල හරි නැත්නම් අපි කියන කහවත ඉවසගලාපු දවසට. ඒදර තමයි අර සාසනය තුළ ලිංග අන්තර්ධානය වෙන්නේ. ශ්‍රමණ කියන ලිංගය කියන්නේ ඒකයි. ශ්‍රමණ ලිංගය බුදුරණාහිගේ පැනවීමෙන් ආවේ. ඒ ශ්‍රමණ ලිංගය අවසාන වෙන්නේ එදාටයි. එදා වෙනකන් ශ්‍රමණ ලිංගයේ තියෙනවා සංකේතය තියෙනවා ශ්‍රමණ සංකේතය. ඒ සංකේතය අවසානයේ බැසතර පස්ස තමයි ඉතින් එහාට සායක දාන්න දෙන්න කෙනෙක් නැහැ. පුද්ගලිකත්වේ මේ පුද්ගලයෝ නැහැ. දැන් පුද්ගල වශයෙන් ඉඳලා නෙමෙයි දෙන්නේ. සංඝයා විසහා දෙනවා කිව්වේ ඒක. සංඝයා විසහා දීමට සංගත්තේ සම්බන්ධ වෙලා තියෙනවා. දැන් අපි තමු කෙනෙක් නිකන් සිවුරු දාගත්තෝ. බුදුරන් වහන්සේ අනුමත කළා නැහැ. එයා සංඝ රත්නයයි කියලා. ඒකෙන් සම්මත සංගයයටයි තී කියලා. එක්තරා දරුවෙක් පොඩි හාමුදුරුවෝත් එක්කලා ඉන්නවා ගැවසෙනවා. සිවුරු අදින හැටි දන්නවා, පොරොන හැටි දන්නවා, පේනවා. ඔවිලගේ අම්මයි තාත්තයි ඔක්කොම වලා. මේ දරුවා අසලන වුණා. ඊට පස්සේ කල්පනා කරනවා අද අනික් අය අර පොඩි හාමුදුරුවෝ හොඳට ඉන්නවා. සාසලන වෙලත් නැහැ. දානිත් හම්බ වෙනවා. මා සිවුරක් ඇඳ ගන්න ඕනේ කියලා එයා සිවුරක් හොයාගෙන ඇඳගෙන ගියා ඒගොල්ලෝ අතර. ඒගොල්ලෝ අතර ඉන්නවා. ඉන්නවා සංඝ චර්යාවක් තියෙනවා. මොකද මහානගර ගුහාම යට යම්කි උගන්වන ආචාර්යවරයෙක් ඉන්නවා, උපාධ්‍යායවරයෙක් ඉන්නවා. ඒ අය විසින් යම්කිසි හික්මෙන ක්‍රමයක් කියා දෙනවා, කතා කරන වචන කියා දෙනවා. ඒතර සාසනික වශයෙන් කතා කරන වස් කීයද කියලා අහනකොට මොනවද කියලා ඉතින් දැනගන්නේ මෙයා කියලා එයාට කියා දෙනවා පොඩි හාමුදුරුවෝ. දැන් අර ළමයාගෙන් අර පොඩි හාමුදුරුවෝ අර විදිහට සිවුරක් දාලාගෙන පොඩි හාමුදුරුවෝ හැටියට කොල්ලේ බූ ගාගෙන සිවුරක් දාලාගෙන හාමුදුරුවෝ අතර ඉන්නවා. ඉතින් නමුත් අර චර්යා සටාව එක්කෙනෙක්වත් නැහැ, හික්මීමක් නැහැ. තමන් ගුරුවරයෙක් නැති නිසා හික්මින ක්‍රමයක් නැහැ, කවුරුත් නැහැ. අයාල යන හැටියට කටයුතු කරමින් ඉන්නවා. වෙනස දැකලා අනික් සාදුරු ලැබුවා. බැලුවා වස් කීයද? වස් කියන්නේ මොනවද කියලා ඇහුවා. ඒකත් ඒක දැනගන්න නැති ඉන්න බෑනේ ඉතින් මේ කවුද මහාන කලේ? ඉන් මහාන කරපු කෙනෙක් ඉන්න. ඊට පස්සේ ඉදිරිපත් කළා උපාලි මහරහතන් වහන්සේ විතර. විනය පිළිවන් සදාන්න කෙනෙක්. එයා අහනවා. කවුද මහාන කලේ? ආචාර්යවරයා කවුද? ආචාර්යවරයා කියන්නේ කවුද? උපාධ්‍යාය කවුද? උපාධ්‍යාය කියන්නේ කවුද? මම දන්නේ නැහැ. ඒක කොහොමද සිවුරු? මම මහන උනේ. ඒතර දැනගත්තා යාම සිවුරු දාගෙන මහන වෙච්ච පොඩි එකෙක් බව. බුදුරන් වහන්සේලාට ගිහිල්ලා තමයි ඒ කාරණේ කිව්වා. තෙය සංවාසකයා ඉවත් කරන්න පැවිදි කරන්න එපා කිව්වා. තෙය සංවාසකයා කියන්නේ සම්මතයෙන් ගත්ත සිවුර නැතුව හිමිකම නැතුව ඒ සම්මතයෙන් අහක කියලා තමම සිවුරු දරාගෙන. ඇවිදින හිටන් යතරේ මේ ඇතුලේ ඉන්න කෙනා. එයා ඉවත් කරන්න කිව්වා. ඒතර එතෙන්දී අර සම්මතිය කැඩිලා. සම්මතිය ආවේ නැහැ. පරපුර එන්න ඕන. ඒ පරපුර සම්බන්ධතාවය නැතුව නිකන් ගියාට හරියන්නේ නැහැ. හැබැයි වැරි කමක් නැහැ. එහෙම ක්‍රමයක් හැදෙන සවුස් වෙයිද? එහෙම එහෙකුත් තියෙනවා. හැබැයි සංගය අතර ඇදිලා ඒ සම්බන්ධ වෙන්න බෑ. සමංගේ වාඩුවේ කිරණ කලදරයක් නැතුව කටයුතු කරගෙන අර පිළිවෙත් හැකගෙන ඒ තත්ත්වෙ කරගෙන පුළුවන් සවුස් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ වෙන මේක. ඒ කියන්නේ සංගය අතර මම සාමාන්‍යයෙන් මම උපසම්පදා මම මේ මේ ආකාරය එහෙම කියන්නත් එකතු වෙන්න බෑ. ඒක වෙන මාන්තය. මේ සාසනීය සංගත්තේ බුදුරජාණන් වහන්සේගේ පැනවීමක් නිසා තියෙනවා. බුද්ධ ප්‍රඥාප්තිය.
ඈ?
දැන් එහෙම අවස්ථාවක් ගැන අහපු තැනකයි උත්තරය දීලා තියෙන්නේ. මොකද භික්ෂුන් වහන්සේ මේ සියලුම සියලුම තෞද්දම් වලට ගරහනවා කියලා තමයි ඔයාලා ආරංචි කියලා එක්තරා බෞද්ධ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම කියනවා නම් මතක නපවාදය. මම සියලුම තෞද් ධර්මයේ ගරහන්නේ නැහැ. යම් සෞද් ධර්මයක් තුලින් බුද්ධලයා මෙන්න මේ ආකාරයෙන් මේ මුත්‍යා දෘෂ්ටිගත වෙන වැඩ කරනවා නම් එහෙම ක්‍රමයක් නැයන්නේ. ඒකේ වරද කියා දෙනවා. නමුත් මෙන්න මේ ආකාරවන්නා සෞද් ක්‍රමයක් තියෙනවා. ඒකෙදි පෙන්නලා තිනා චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියලා මේවට පත් වෙන හැටි. ඊට පස්සේ ඒ කටයුතු කරේ ගිහට අන්තිමට මේ අරිහත්ය දැනගන්න යන හැටි. මේ වඳ උතුම් ගුණ ඇති බුද්ධිලාට තුන් ලෝකේ කවුරු නිගරු කරන්නද කියලා. ඒ මහාන අන්තිම. ඒකයි අරකයි වෙනයි. දැන් ඒකේ පටන් ගැනීමේ පටන් දැන් සාමණේරයන් වහන්සේට සනකොළ උදුරන් දෙපා කියලා නැහැ. එතකොට අනික් කල්ලි තියෙන මේ කලයිතු කිරීමේදී බාධා පමුලෝලා නැහැ. දානි පිළිගන්නන් ලැබුණ නැහැ කියලා දැන් කෙනෙක් එහෙම වෙන් කරන්න ඕනකමක් තිබුණේ නැහැ. ඒ වගේ අවස්ථා තියෙනවා. එතකොට උපසම්පදා භික්ෂුන් වහන්සේට ඒ අර වගේ අවස්ථා තහනම්. එතකොට සාමණේර භික්ෂුන් වහන්සේට එක ක්‍රමයක්. උපසම්පදා භික්ෂුන් වහන්සේට තව ක්‍රමයක්. ඒ වගේ පැවිදිදී පෙන්නලා තිනේ චූල සීල මධ්‍යම සීල මහා සීල කියලා කොටස් තුනක් පෙන්නලා තිනවා. පටන් ගත්ත තැන පටන්ම එයා පටන් ගෙන ආරම්භ වෙන්නේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ නමින් අවුගුණ විග්‍රහ කරලා පෙන්නලා කියනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ලෝකේ ධර්මයේ දේශනා කරනවා. කදහවත් කුල පුත්‍රයෙක් ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඒකෙරි පැහැදිලා ඔහු ඉතන බහු කාලයක මේ විදිහේ මේ ගිහි ජීවිතයේ වාදක සහිතයි කම්කටොළු සහිතයි ලියව අහත් ලියව සග්ගෙඩියක් වන් නිදහස් සහසක් වන් පැවිද්ද ඊට වඩා ඉතාම සුදුසුයි කියලා හිතලා පව කාලිකව වතල සිවුරක් දරාගෙන පිගමන්ට පාත්‍රයක් දරාගෙන අනගාරික සාසනෙට කයිද්දට යනවා. කයිදි වෙන ක්‍රමයක් ගැන විග්‍රහයක් එතන කළේ නෑ. ඒ චූල සීල කියන්නේ පිළිනව ප්‍රාණඝාතයෙන් වැළකීලා ප්‍රාණඝාතය අතහැරලා දනුගුරු දැල්ලුගුල් බහා තබලා ඔය ආදිවාසී මේ ප්‍රාණඝාත ශික්ෂාපදයේ අරහසා කරගන්න හැටි. ඉතින් ඒ දන හොරකම ඔය ආදිවාසී මේ දස අකුසලෙම විදිහට කටයුතු කරන හැටි. ඊට පස්සේ අනිසරි තව තියෙනවා. ඉතින් මේ අල ජාති, ගෙඩි ජාති, කොළ ජාති, ඕවා ජාති වලින් පැලවෙන ගස්කොලන් තියනවා නම් පුරුක් වලින් පැලවෙනවා මල් ගෙඩි වලින් පැලවෙනවා මුල් වලින් පැලවෙනවා මේ જાති හිතවන්න පෝෂණය කරන්න ඒවර බහින්නේ නැහැ නැගස් සාස්ත්‍ර දරාගෙන ඒව කරලා ඉතින් ජීවත් වෙන්නේ නැහැ ඒව කටිට ඔක්කොම අත්හරිනවා බේත් හේත් කරලා ජීවත් වෙන ඒවා අත්හරිනවා මේ ආකාරයෙන් එන්නේ සුද්ධ වෙන ක්‍රමය ඉතින් අන්නේ ක්‍රමයේ සුද්ධ වෙච්ච පුද්ගලයා අන්තිමට චිත්ත ප්‍රහාදයෙන් දකිනවා මා ළඟ වරදක් නෑ මා ළඟ අවිද්‍යාවක් නෑ මෙහෙම දකින චිත්ත ප්‍රහාදයෙන් ඔහු ළඟ නැගෙන ප්‍රහාදයේ මුල් කරගෙන ඔහුට සමාධිය ලැබෙන ආකාරය විග්‍රහය වෙනවා ඉතාලම කෙටිය මම කිව්වේ. ඊට පස්සේ සමාජීය තුත පෙරවිසු කඳ පිළිවෙල චතුපාත් ඥානෙ පහල කරලා ආශ්‍රවාක්‍ය කරලා අරිහත්ත්වයට පත් වෙනවා චතුරාර්ය සත්‍ය පූර්ණ කරගෙන. ඒ ආකාරයෙන් අරිහත්ත්වයට පත් වෙලා හිටන් පූර්ණ වෙන ඒ තවුසද. ඒ තවුස් මාර්ගයට. කවුරු නිතරු කරන්නේ? තුන් ලෝකේ කවුරු එකට විරුද්ධව කතා කරන්නද කියලා. අන්න ඒක ගැළපෙන හැටියට පේනවා. ඔව් දැන් භික්ෂුව කියන එක සංඝ කියන සම්මතය ගන්න ඉස්සෙල්ලා ආපු එකක්. මේ මේ භික්කවේ අන්තා පබ්බජන සේවිතබ්බා කියලා පටන් ගන්නකොට පස්වක තවස මහාන කළා නෑ. සාමනීර සම්මතියවත් දීලා නෑ. උපසම්පදා සම්මතියක් දීලා තිබුණේ නෑ. මුලින්ම සාමනීර සම්මතියක් තිබුණේ නෑ. කෙලිම උපසම්පදාත් එක්කලා මහානකම දුන්නේ. මේ වික්ෂු භාවය මහාන කිරීම. ඒ අවස්ථාව වෙනකොට ඒහි වික්ෂු භාවයදී ආ මොනතරයකින්වත් පස්වක තවස මහාන කළා නෑ. તો ඉස්සෙල්ලා පටන් ගත්තා. නෑ. මේ මේ භික්කවේ පටන් ගත්තේ භික්කවේ කියලා. වික්ෂු කියන කොටසයිදී. අන්න සංඝ කියන එක වෙනයි. අන්න ඒකයි තියෙන්නේ. වික්ෂු සංග වෙන්නේ අර කියනවා සම්මතයත් එක්කලා ඒක සම්මුති සංග කිව්වේ අරක පරමාර්ථ සංග අපේ නේද අර ඒක
බලුවා
තමයි අර අසමුති විස්තරය කරනකොට සෝවාන් පුද්ගලිකේ දාන බැලුවා සෝවාන් පුද්ගලයාට දෙන දානි අනික් පුතත්ජන සියල්ලන්ට දෙන දානට වඩා ලොකුයි. හැබැයි සංඝයාට දෙන දානි කොහොමවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙන පුද්ගලික දානට සම කරන්න බෑ. ඊට වඩා වැඩි. විශේෂත්. මේ සංඝයා විසින් දාන දෙනවා කිව්වහම පුද්ගලත්වය එතන නෑ. ඔව්. ඔව්. භික්ෂු කියන එකත් භික්ෂු කියන කොටසයි ඔය උපාසක උපාසිකා කියන කොටසයි. ඔය කියන අටපුරිස පුද්ගලයා ඉන්නවා ශ්‍රාවක සංගතයේ තියෙනවා. ඒ අය ආහුනෙයයි පාහුනෙයයි දකින්නෙයයි අංජලි කර්ණියයි කොමස් හරි. ඒ සියල්ලම තියෙනවා. සංගයා කියන කොටසට අයිති වෙනා විශේෂ දානයක් තියෙනවා. ඒක ඒ සංඝ පරම්පරාව අනන්තයි. අතීත අනාගත වර්තමාන කියන තුන් කල්පි. ජනතා ප්‍රයිදි පක්ෂිය හිටියද බුදුරයන් වහන්සේලාගේ. ඒ සියල්ලම අයිති බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නයේ. අන්නේ ඒකයි. ඒ ප්‍රඥාප්තිය එතනින් සම්බන්ධ වෙන එක. ඒ සම්බන්ධ වෙනවා මේ මුළු සංඝ සම්මතියේම තමයි දානි දුන්නේ. අතීත අනාගත වර්තමාන තුන් කල්ලි. මතුවර එදාට වෙනකොට මහණලා හිටියේ නැත්නම්. ඒ දානි දුන්නාට පස්සේ කෙනෙක් මහණ කරගෙන යනවා එයාලත් අයිති. අන්නේ ඒකයි. ඉන් සීමාවක් නැහැ ඒකේ. තුන් කල් සියලුම සංඝ කියන යම් සම්මතියක් ඇද්ද. ඒ සියලුම සංඝයා උදෙසා. ඒ සංඝ සම්මත ලෝතර බුදුරයන් වහන්සේලාගෙනි ලැබුණේ. ඒ ලැබිච්ච සියලුම සංඝයා විසින් පූජා කළේ. ඒක අනන්ත වෙන්නේ. සංඝයා අනන්තයි. සංඝයා අනන්ත අනන්ත සංඝයා විසින් පූජා කළා කියන්නේ සූසෙක් ගනි. ඊට සූසෙක් කවුද සම්මතිය ලැබුවා අය. අර පරමාර්ථ සංඝත්වයේ කියන එක මේක සම්බන්ධයක් නෑ. ඒක පුද්ගලික දානිය අග්‍ර දානිය. දාන 13ක් 14ක් තියෙනවා පුද්ගලික දාන. ඒකෙදි කෘතඥ ලෝකේ ඉන්න අවිඥාලාභී යම් කිසි පංචාවිඥාලාභී අස සමාපතිලාභී යම් යෝගියෙක් හිටියා. ඒ යෝගියක් බොහොම උපරිමයෙන් ඉන්නේ හා තැනක. බ්‍රහ්මචාරී ගුණය තුළ ලෝක සම්මතයේ ඉන්නේ ඒ වගේම තැනක. සිවුරක් වගේ මැදගෙන ඉන්නේ යා. අර නිරුක්ම ශුන්‍යාකාර වුණා යත් ජීවත් වෙන්නේ. හැබැයි එයාට දෙන දාහන්ට වැඩි පුද්ගලික දානි. සෝවාන් පුද්ගලයාට දෙන දානි ආනිසංස වැඩි. විශාල ආනිසංස 100,000 ගුණයක් එක වැඩි. ඊට වඩා සකෘදාගාමී පුද්ගලයාට දෙන එක වැඩි. ඒ පුද්ගලික දානි. ඊට වඩා අනාගාමී කියලා ඊට වඩා අරිහතුන් වහන්සේ. මේ පසේ බුදුන් වහන්සේ ලෞතර බුදුරයන් වහන්සේට. අග්‍ර පළවෙනි දාන. ඒ පුද්ගලික දානවලු. එනම් කෙසේවත් සංගී සාංගික දානේ පුද්ගලික දානයක දානි සංඛ්‍යාව කෙසේවත් සමනෝ කරන්නේ. සමකරන්න බෑ කියලා කියන්නේ. දැන් සාංගික දාන දෙන්නේ කවුරුද? පස් දෙනෙක් එකතු කරලා කරන්නේ සංඝ කර්මයක්. ඒක වෙන මාංශයක්. යම් කිසි කෙනෙකුට පුළුවන්. මේ සංඝයා විසහා පූජා කරනවා. ඒ සම්මතයේ යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ දිවිදී සංඝ යෞසා පූජා කරලා සම්මතියට ආйти.
සංඝ තමත් කියව තාතයි
අන්තිමට. ඔව්. ඒකි?
අර සංඝ තමත් යාගේ අවස්ථාව.
ඔව්.
අලංකතෝ ජීව
නෑ හරි. සෝ සමනෝ සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සබිකු.
සබිකු.
ඔව්. ඒ සංඝ කියන වදේ නෙමෙයි මෙතන තියෙන්නේ. ඔව්.
පරමාර්ථ
යා ශ්‍රමණේ කියා බ්‍රාහ්මණේ කියා භික්ෂුවා. අර සංඝ කියන සත්‍යජයක වෙනයි. අන්න ඒකයි. එතකොට දැන් සංඝයා අතර අරිහත්ත්වයටපත් වුණොත් ওই ಗುಣ පිහිටනවා. ඒ නිසා තමයි දාරුචීරියේ තේදාගේ මාගේ සංඝයා අතර අග්‍රශාවකේ වශයෙන් මේ මහා ශ්‍රාවකයන් අතර දාරුචීරිය අග්‍රයි කියලා වහා දහම් අවබෝධ කරන අය අතර. අන්න ඒක ලස්සන පේනවා. මහා සංඝයා අතරට ගියා. සංඝයා අතරට ගත්තා. මොකෙන්ද? අරිහත්ත්වයටපත් වෙලා ඊට උදෙසා. ඒ විහාර සංගතයේ දුන්නේ නැහැ. අරිහත්ල වත්න ස්වාමි පරිභෝගයයි කි. අන්න එයාටයි අරිහතුන් වහන්සේ වාගේ ජීවත් වෙන පිළිස තමයි සංගයා කිව්වේ. මූල ධර්ම මේකයි. ක්‍රමක්‍රමී එක කැඩි කැඩි ගිහිලා යන්තම් හරි මාත්‍රියක් හරි සංගයාගේ ස්වභාවයක්. සිවුරු මාත්‍රියෙන් හරි තියෙනවා. ඒ මාත්‍රිය තමයි කියලා ලිංග අන්තර් දාන වෙනකන් තියෙනවා කියලා. ඒ මාත්‍රිය හරි තියෙනවා නම් සංඝ මාත්‍රිය සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි අර හිමිකම කිව්වේ ඒ විදිහට. එයා වෙනත් කටකට ගිහින් දාන්නේ සංගයා කියන කෙනෙක් දකින්න නැහැ ඒ ආපල්ස් කරන්නේ මොකක්ද කරන්නේ පුළුවන් පුළුවන් ශ්‍රමණ ධර්මයේ දැන් සංඝයා කියන වචනේ පින්නකොට දැන් ධර්ම මාර්ගයේ නැත්නම් නිවන් දකින්න මාර්ගයේ වැටුනේ නැත්නම් ශ්‍රමණයින් අතර ශ්‍රමණයෙක් නෙවෙයි. බ්‍රාහ්මණයින් අතර බ්‍රාහ්මණයෙක් නෙවෙයි. හැබැයි සංගතිය නැද්ද? පරපුරදී. ශ්‍රමණයින් අතර ශ්‍රමණයෙක් නෙවෙයි. යම් කෙනෙක් ජරා මරණ දැක්කේ නැත්නම් ජරා මරණට හේතුව ජරා මරණ නිරෝධය ජරා මරණ නිරෝධ මාර්ගය දන්නේ නැත්නම්. ඔව් ශ්‍රමණයින් අතර ශ්‍රමණයෙක් නෙවෙයි බ්‍රාහ්මණයින් අතර බ්‍රාහ්මණයෙක් නෙවෙයි. කියලා වෙනවා. ජාතිය දන්නේ නැත්නම් ජාතියට හේතුව ජාති නිරෝධය ජාති නිරෝධ මාර්ගය දන්නේ නැත්නම්. භවයේ භවයට හේතුව භව නිරෝධය භව නිරෝධ මාර්ගය. ඔය ආදී පටිච්චසමුප්පාදේ ඔක්කොම හතරට පිළිලා තියෙනවා. සංකාර සංකාර වලට හේතුව සංකාර නිරෝධය සංකාර නිරෝධ මාර්ගය. මේ එකක් හරි දන්නේ නැත්නම් ඔව් ශ්‍රමණයින් අතර ශ්‍රමණයේ වශයෙන් පෙනී හිටිනා මිස ශ්‍රමණ සම්පතියට ගන්නද බැහැ. බ්‍රාහ්මණින් අතර බ්‍රාහ්මණ සම්පතියට ගන්නද බැහැ. නියම යථාර්ථය ඉන්න ඔන්න ඔතන අය ඉන්නේ කියලා පෙන්නනවා. හැබැයි කාසාව කණ්ඩකේ යන කාලේ නෙවෙයි එකක්වත් නැහැ. අර සම්මතිය විතරයි තියෙන්නේ. අර සංඝ සම්මතිය තියෙනවා. සංඝ සම්මතිය කියන්නේ සතර පරාජිකාරපත් වුණොත් එයාට සංඝ සම්මතිය කැඩෙනවා. ඊට පස්සේ දුස්සීලිය. දුස්සීලිය කියන හරකන්නේ එතනයි. ඒ මිහාට ගොඩේ ඉන්න පුළුවන් තැනක හිටියනම් එයාට දුස්සීල කියලා වතින් දාලා නැහැ. ආයිත් සංවරේ වීලා ගොඩේ ඉන්න පුළුවන් තැනක ඉන්නවා නම් එයා සංගතේ විවර කරලා නැහැ. ඒකයි වෙනස
තියෙන්නේ.
ඔව් දිගටම වළංගුයි. නමුත් දැන් මේවා යම් කිසි ආකාරයකින් එබඳු අවස්ථාවක පොහේ කිරීමට අවශ්‍ය කරන පරිසරේ නැති වුණොත් කාගෙන්ද ආරම්භ කරන්නේ? පොහේ කරන්න බෑ දුසිල්ල අයට එකතු වෙලා. ඒ කියන්නේ සබ්‍රහ්මචාරී කෙනෙක්ගේ වරද නොකරපු කෙනෙක් ඉදිරියේ දසන්න ඕන. ඒ සියල්ලම කරස කරුම් කාර්ය කට්ටිය උනම කරලද? කවුරු ඉදිරියේ දසන්න? අන්නේ ඒකයි කියන්නේ. වරද කරපු කෙනෙක් ඉදිරියේ වරද දසන්න බෑ. වරද නොකරපු කෙනෙක් ඉදිරියේ දසන්න ඕන. ඉතින් ඒ වගේ අවස්ථාවක් වෙන තර සුද්ධ සුද්ධ බ්‍රහ්මචාරියාවෙන් ගෙනියච්චා වූ ඒ ක්‍රමේ ගෙනියන විදිහක් නැහැ. සම්මතේ පරිදි ගේනවා. එහෙම අවස්ථාවක් එනවා. අන්න ඒ වගේ අවස්ථාවක් වුණා තමයි මේ ත්‍රි ශික්ෂාව නිදහස් කරලා තියෙන්නේ. ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒ ත්‍රි ශික්ෂා මාර්ගය තුලින් සුද්ධ කරගන්න පුළුවන්. මොකද ඒකේ වෙන්නේනවා. ඇවතර වැටීමත් ඇවතෙන් නැගීමත් ස්වභාවයෙන් වෙනවා කියලා. එහෙනම් ඒ මාර්ගයෙන් කෙනෙක් අරිහත්ත්වයටපත් වුණොත් උන්වහන්සේට ඇවත් සුද්ධයි. අර බුද්ධ දේශනා අවසරයක් තියෙනවා. ඉතින් ඒකයි කාරණේ. ඔව්. ඒකද ඔය ඉතනක උපමාවක් තියෙනවා. මොකද්ද? හංසයා කෙසේවත් ඔය තාරාව හරි මොකක් සතෙක් කියලා සමකරන්න බැරුව වාගේ. මේ පැවිද්දා කෙසේවත් ගිහි වතර සමකරන්න බෑ කියලා. ඒක වෙනකොට තැනක් තියෙනවා විශේෂයක්. මොකද ඒ අපි දකින්න නැති පැත්තක්. කියනවා ඔය හැම දෙයකම හොඳ නරක කෙනෙක්ගේ ගුණාගුණ බලනකොට පැවිද්දෙක් විසින් තිබෙන්නා වූ යම් ගති ලක්ෂණ. අපිට පේන වැරදි එක පැත්තක්. අපිට නොපෙනෙන වැරදි තියෙනවා. අපිට කරන්න බැරි හොඳ පැති ගොඩක් එතන තියෙනවා. දැන් අපි කිව්වොත් එහෙම. උන් ඉතින් කාලා බීලා කණු දෙන දේවල් කාලා බීලා සැප සම්පත් දින හොඳට ඉන්නේ උන්. උන් ගානක් නැහැ කියන්නේ. ඉතින් උඹට වැයිද ඒ જાතියට සිවුරක් දෙන්න උඹට වැයිද කියලා දෙන්න ඉන්න හොය පුරුවන් කියයි. සිවුර දකින්න තමයි. දැන් අපි කියනවා මං කොහෙන්ද ඉන්නේ? සෝවාන්, සකෘදාගාමි, අනාගාමි. පරියන්න. ඔය ටර හොඳ තේරම් මන් දෙන්නේ. මාන කරාම අපි කිව්වොත් එහෙම කතා කියයි. අප පොච්චිය මර කොච්චර වැඩ තියනද අර ප්‍රශ්න තියනවා මේ ප්‍රශ්න තියනවා ගෙදර වැඩ තියනවා අම්මා තාත්තා බලා ගන්න කවුරුවත් නැහැ කවුරට කවුරුවත් නැහැ ළමින්ට කවුරුවත් නැහැ මං කොහොමද මහලින් ඉන්නේ කියලා දුවනවා කවුරු දැන් වැරෙන්ද වෙන්නේ කිවුරට කොච්චර බයද කිවුරට ගඩු කළ වැන්දට කිවුර දා ගන්න බයයි නේ ඔතන වෙනස නැද්ද සෑහෙන ලොකු ප්‍රශ්නයක් එනවා ඉතින් අර වෙනස හරියට දකින්න තියනවා ඒක ඒ නිසා මේක අපි නොදන්න පැත්තක් ඔය කියන්නේ. Vamos, cabrón, yo también.